ආනාපාන සති භාවනා වැඩිම පිළිබඳව ඔබ වහන්සේගේ පොත්වල සටහන් පන සටහන් උපරිදි ආස්වාස පස්වාස යහපත් වූ දේවල් ඇතුළට ගැනීමත් අනවශ්‍ය ඒ ඒ දේවල් රාගාදී කෙලෙස් පහ කිරීමත් පිළිබඳව පැහැදිලි කිරීමක් කර දෙන්න කියලා කියන්නේ මොකද අපි එක පින්න ක්‍රමයක් මේක දකින්න මෙහෙම දෙයක් අස්සසාසයි අස්සාසයි කියන්නේ පද දෙකක් පස්සසාසයි පස්සාසයි කියන්නේ පද දෙකක් ආනාපාන සති භාවනාවේ තියෙන්නේ අස්ස සති පස්ස සති අස්ස අස්සසාස පස්සසාස ඔය හුස්මත කියන ඒවාට කියන්නේ අස්සාස පස්සාස අස්සසාස එකක් අස්සාස එකක් පස්සසාස එකක් පස්සාස එකක් නමුත් අස්සාස පස්සාස කියන එකේ අර්ථය තමයි අද අස්සසාස පස්සසාස කියන මේ වචන දෙකේ දීලා තියෙන්නේ මේ නිසා අපිට ආනාපාන සති භාවනාව මොකද්ද කියලා අහපුවාම පැහැදිලිව බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන ආනාපාන සති භාවනාව විස්තර කළා තිබුණත් අද ගණ්ඩ විදිහක් නැහැ මේ පටලවා තියෙන පැටලිල්ල නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මෙහෙම දෙයක් සීහ සූත්‍රය කියන සූත්‍රය අංගුත්තර නිකායේ පෙන්නනවා සීහ සේනාධිපති අහන ප්‍රශ්නවලට උත්තරයක් වශයෙන් යමෙක් මට ආස්වාසවාදී කියානම් කරුණ සහිතව කියන්නේ බවත් ගෞතමයන් වහන්සේ චාතුරු මාර්ගඵල සංඛ්‍යාත උත්තම ආස්වාසයෙන් ආස්වාසක වූයේ එම ආස්වාසය සඳහා දහම් දෙසන්නේ එයින් සවුවනද හික්මවන්නේ කියන මේ සත්‍ය කරුණයි මෙන්න බුදුරන් වහන්සේ ආස්වාසවාදී වෙච්ච හැටි මේ වගේ විග්‍රහ කරපු දැන් හුඟාක් තියෙනවා නමුත් ඒ ආස්වාස කියන වචනේට ආස්වාස කියන හුස්ම ගැනීමේ අර්ථය අරගෙන එතන කරලා තියෙන එක්තරා අඩුවකින් ආනාපාන සතිය නම් මේ හුස්ම ගැනීමයි ඇරීමයි ඒකෙන් සීමාවට සීමා කරලා ගැඹුරු දහම් වැහිලා ගිහින් තියෙනවා මෙන්න මේ නිසා තමයි අද කොච්චර හරි මේටිය කරපුවාම පැරණි යෝගීන්ගේ භාවනාවක් තිබුණා හින්දු ධර්මයට අයිති එක ඒකේ තියෙනවා වායෝපසිනේට පත් වෙන භාවනාවක් ධ්‍යාන ලබන්න පුළුවන් බැරි කමක් නැහැ හරියට කළොත් කුලක ආස්වාද ප්‍රසආස කෙනෙක් ධ්‍යාන මාර්ගයක් ඒ ධ්‍යාන ලබන්න පුළුවන් එහෙම බැරි කමක් නැහැ එහෙම එකක් තියෙනවා හැබැයි බෞද්ධත්වයේ තුල මූලික අස්සසාස පස්සසාස තේරුම් අරගත්ත කෙනෙකුට තමයි ওই දෙහන් ලැබීමට ප්‍රත්‍ය වේලා ඒ භාවනාව හරියන්නේ. ඒක හරිය ගස්ස ගන්න බැ මේ සමාජයේ නිකන් අයිට. ඒ නිසා ඒ කාලේ යෝගීන් ඔය හිමාලය වැනි මහා කැලෑ වනාන්තර වලට ගිහිල්ලා ඔය අලපලා කාලා ගස්වල මුල් පොදු මොනව හරි කමක් නැති ඉනේව කාලා මිනිස් පුරුටක් ඇහැට පේන්නේ නැති පංචකාම ආස්වාදයක් ඇහැට පේන්නේ නැති සීමාවක ගිහිල්ලා ලුණුවත් ගන්න නැතුව ජීවත් වුණා. අම කාලයක් ගිහිල්ලා එනකොට පංචකාමී අමතක වෙනවා මොකද අරමුණු වෙන්න දෙයක් නැති හින්දා අන්නේම වෙලාවකේ ආස්වාස ප්‍රසආස කරන භාවනාවෙන් ධ්‍යානට යන්න පුළුවන් ඒයි වැරිලාවත් එන්නේ අර නාරි ලතා කියලා මල් වර්ගයක් තියෙනවා මේ මල පිපෙන කාලේ මේ පැත්තත් අතරලා යනවා ඈතට අර සිල් බිදෙන හින්දා අර ධ්‍යාන කැඩෙනවා මොකද හේතුව ධර්මාබෝධයක් දන්න මූල ධර්මයක් තිබිච්ච නැති නිසා ඒ කාලේ ඔය හුස්ම ගැනීම ඇරීමේ භාවනාව ප්‍රචලිතව තිබුණා ඒකෙන් තමයි ඒ කාලේ දැහැන වැඩුවේ දැහැන් වඩා ගන්න හරි ලේසි ක්‍රමයක් මොකද සසලදී දැහැන් වඩලා තිබිච්ච අයට ඒ જાතිය ආරමුණ දැහැන් වලන්න පහසුවක් වෙනවා එහෙනම් මේ ලෝකේ මහා කල් අන්තකල්ප 20ක් මේකේ ජීවත් වුණාට පස්සේ මේ ලෝකේ විනාශ වෙන්න පටන් ගන්නවා අනේ විනාශ වෙන්න පටන් ගත්තාම විනාශේලා කවදා හරි එකෙන් එකට අල්ලා ගන්න දෙයක් නැතුවම මොකද බොහෝම කාලයක් තිස්සේ සිද්ධ වෙන පරිවර්තනයක් මේක අල්ලගන්න ආසාවෙන් බැඳෙන්න එකක් නැතුවම වැදැවිලා විනාශේලා යනකොට ඊළඟ මානසිකත්වයේ හිත හිටිනවා. ඕම ඕම ගියාට පස්සේ මේ වායුව විතරයි මේ ලෝකේ ඉතුරු වෙන්නේ. වායුවට හිත හිටින වෙලාවක් එනවා. අන්නේ වායුව අරමුණු කරගෙන දැහැන හැබිනවා નિરાයාසයෙන් ඔක්කොටම. ලෝකේ ඉන්න සත්‍යොත් මනුෂ්‍ය தත්ත්වයට ගිහිල්ලා දේව தත්ත්වයට ගිහිල්ලා ඒ වගේ தත්වයකදී අර කියන ධානයට අහු වෙන්න ආව අරමුණ එනවා වායුව අරමුණ. ඔන්න ඕකින් අරින් තමයි ආවාස කියන බමලෝට යන්න හේතු ලබන්නේ. ඉතින් මේ දෙහන් ලැබෙපු ස්වභාවික පුරුද්ද හැම කෙනාටම තියෙන නිසා ඔන්න ඕකෙන් හරි ලේසි දෙහන් ලබා ගන්න. අබුද්ධෝත්පාද කාලේ ඕකෙන් බොහොම දෙහන් ලැබුවා. ඒ ලබා ගැනීමට භාවනා මේ භාවිතා කළා. එහෙම භාවිතා කරනකොට හැබැයි ඒතර කාම සම්පත් තියෙනවෙන් ඈත් වෙලා තමයි ඔක කරගත්තේ. හැබැයි බුදුරන් වහන්සේ පෙන්නපු මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණේ දැකලා ලෝකේ පහකලීතු සබ්බ පාපස අකරණං කියන පහකලීතුට පහ කරලා කුසලස උපසම්පදා කියන කුසලයේ වඩන ධම්මාද්‍ය බුදුරන් වහන්සේ දුන්නා. අන්න එක තමයි කිව්වේ රාග දේශ මෝහ සහගත ඒවා තමයි සබ්බපා වස වුනි. ලෝභ දේශ මොහ ප්‍රදාන වසී. ඒවා නොකළ යුතුයි. පහ කළ යුතුයි අන්නික තේරුම ගත්තා. කුසලස උපසම්පදා වැඩි යුතු එක දැනගත්තා. මෙන්න මේ පහ කළ යුතු එක පහ කළා වැඩි යුතු එක වන්නකොට අර ගැනීමයි පහ කිරීමයි කියන ක්‍රමවේදය තියෙනව උතන. මෙන්න මේක ප්‍රඥාවෙන් කළා තේරුම් ගත්තාම සමාජයෙන් පැනලා මහා කැලේ ඉඳන් ගන්න ඕනේ නැහැ මේ භාවනාව වඩන්න. සමාජය තුළම හිත බැඳින්නේ නිදහස් මානසිකත්වයේ උදා වෙනවා ධර්මානුකූලව. අන්න එතෙන්දී යම්කිසි බුද්ධිරේ පුංචි විවේකයක් විතරයි අවශ්‍ය වෙන්නේ. ওই විවේකයේදී අර ආස්වාද ප්‍රසවාස අරමුණට හිත තියාගෙන වලාගෙන යනකොට අර සසලේදී කරලා තිබිච්ච හුරුව ඇදිලා ඇවිදින්න. බලායින් දැද්දි ධ්‍යානෙට එන බොහොම පහසු ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමී නිකං අහිට ගන්න බෑ. ඔය මූල ධර්මයේ දැනගෙන පහකල යුතු පාපේ පහ කරමින් අසුරු කළ යුතු කුසලයේ අසුරු කරමින් ওই විදිහට ප්‍රගුණ කරගෙන යනකොට අන්තිම වෙනකොට ඉතුරු වෙනවා. Tamanට බාහිරින් කරන්න දෙයක් නැති හරියට වත් වෙනවා. බාහිර පාප ධර්ම අසුර පහ කරලාම දාලා හොඳ ඒවා අරගන්න තත්ත්වෙට අරගෙන පුරුදු කරලා එහෙම වුණාට පස්සේ අන්න එයාට පුළුවන් අභ්‍යන්තරයේ සුද්ධ කරගන්න ක්‍රමවේදයක්. මෙන්න මේ ක්‍රමවේදයට බොහොම පහසුවක් එනවා ඒ භාවනා ක්‍රමී. සුසුමක් කියලා ගන්න සුසුම අරිනවා. අන්න ඉතුරු ටික කරගන්න ඔයක ගන්න පුළුවන්. එහෙම කරගත්ත කෙනාට අන්තිමට හිතේ කෙලෙස් පැත්ත පහ කර දමමි. මනස සිහියෙන් පුරුදු කරගෙන ඉන්නකොට ගතේ තියෙන විහෙතකාරී පැත්තක් තියෙනවා. ගත විහෙතරපත් කරනවා. ඒ කියන්නේ රාග දේශ මොහ නිසා හටගත්ත පාප කිලිටි සංසාරී කරන පහ වලින් අටගත්ත පාප අඳුරු මේ වගේ දේවල් මේ ඇඟ ඇසුරු කරගෙන මස්ලේකයි ඇසුරු කරගෙන පිහිටනවා. ඔන්න ඔය ටික පහ කරන්න උපක්‍රමයක් වශයෙන් ඔය ආස්වාස ප්‍රස්වාස කරන ක්‍රමයේ ගන්නවා. ඒකිනුත් කරන්නේ මොකද්ද? යමක් පහ කළ යුතු නම් ඒක පහ කරන එක. ශාරීරික පෝෂණයක් අවශ්‍ය නැහැ යහපත සුවයක් අවශ්‍ය නැහැ ඒකේ අවශ්‍යදී ගන්න එක. ඒකත් ඒ අර ගැනීම පහ කිරීම කියන ආනාපාන කියන කීම කොටසක් වෙනවා. ඒක හරියට දැනගෙන මේ බුද්ධලේ කේතිය කෙරුවොත් ඔහුට ඒ ධ්‍යානෙට එන්න පුළුවන්. ඒක ක්‍රමයක්. ඉතින් කයි විහෙත මහන්සි අරින එක තමයි ඒ පහ කළ යුතු. කයට දුක තියාගන්නේ නැහැ. කයි කුණු ගොඩවල් තියාගන්නේ නැහැ. ප්‍රස්වාස වාතයෙන් පිට කරන්න ක්‍රමවේදයක් තියෙනවා. සුසුමක් අරගෙන අරිනකොට ඒක බොහොම විශේෂයෙන් පේනවා. කයි සැහැල්ලුවෙන් දැන් හුඟා ශෝක සංවේගයෙන් ඉන්න බුද්ධලෝ නිරායාසයෙන්ම හුඟා කුස උඩට හුස්මක් අරන් කොස් ගාලා පිට කරනවා. පපුවර හරි සහනයක් දැනෙනවා. මෙන්න මේ ක්‍රමයේම තමයි ක්‍රියාත්මක කරලා හිටන් ඉතුරු ටික සුද්ධ කරගන්නේ කායික වශයෙන් තියෙන අපහසුතාවය. මේකනේ මේ භාවනාවේ ඒ ටික ඉදිරියට කරගන්න ඇති. නමුත් මූලික වශයෙන් ඒකෙම විතර සම්පූර්ණ කරන්න බෑ. කොච්චර ඒක තමයි මුදෙනේ කාලයක නම් ඒකෙම ඔක්කොම කරගන්න බලනවා. හිතේ දුස්චරිත කියන ඒවා හොයන්නෙත් නෑ. ඒක අයින් කරගන්න ඕන කියලා දන්නෙත් නෑ. ඒක මේ පස්සාස කළ හිතා බව තේරුම් ගන්නෙත් නෑ. හොඳ පැත්ත දැනගෙන මේක ඇසුරු කළ යුතුයි ආසාස කළ යුතුයි ඒක තේරුම් ගන්නෙත් නෑ. ඒක කොහොමුණක් කවන්නේ කොහොම හරි මේ ඇද්දක පියාගෙන කොහට හරිලා ඉඳගෙන හුස්ම අරගෙන හැරලාම ධ්‍යාන දෙනුන කියලා දඟලනවා. කවදාවත් හම්බෙලා නැති ඒකයි. මහන්සි නෑ ඕන තරම් ඉන්නවා. නමුත් ඒකෙන් ධ්‍යානක් හම්බෙන්නේ නැත්තේ ක්‍රමවේදයේ වරද්දගෙන තියෙන නිසායි. ඉතින් දකින්න ඕනේ ඒක හරියටම පහ කළ යුතු පාපේ නිත මනස සිහියෙන් ඉඳලා පහ කරමින් ඇසුරු කළ යුතු කුසලයේ මනසින් ඇසුරු කරමින් කටයුතු කරන කෙනෙක් එහෙම ප්‍රගුණ කරගෙන යනකොට කායික ඉහාත්ම සුඛ විහරණයට කායික අපහසුතාව දුරු කරගන්න ධ්‍යාන ලැබෙන ඔන්න ඔය ක්‍රමයට ආස්වාස ප්‍රස්වාස ක්‍රමයේදී ගන්න ඕනේ. ඒක අරන් ප්‍රගුණ කරගන්න පුළුවන් එහෙම. හැබැයි ඒක ආනාපානී කියන්නේ ඒකයි කියලා එතන සීමා තියාගත්තොත් එහෙම කවදාවත් මේ හිතවල පුරුදු කරගන්න බෑ. බුදුරන් වහන්සේගෙන් අහනවා. මොකද ඒක අවස්ථාවක බුදුරන් වහන්සේ රාහුල හාමුදුරුවන්ට උපදේශයක් දුන්නා. බුදුරන් වහන්සේ පිණ්ඩපාතගෙන රාහුල හාමුදුරුව පිටිපස්සෙන් පාත්‍රය තලගෙන යනවා පිණ්ඩපාත. ඒක දහ පිණ්ඩපාත වඩින අතලමගදී රාහුල හාමුදුරුවන්ට උපදේශයක් දුන්නා බුදුරන් වහන්සේ. රාහුල මේ රූපයේ පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. දුර වේවා ළඟ වේවා හීන වේවා ප්‍රණීත වේවා රූපයයි යමක් ඇද්ද? ඒ වගේ මේ සියලු රූපේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කරන්න කියලා මම උපදෙස් දුන්නා. ස්වාමීන් වහන්සේ රූපය ගැන විතරක්ද? රූපය ගැන කිව්වම අනිත් ටිකක් දැනගන්න ඕනේ. වේදනා සංඥා සංකාර විඥාන ගැන දැනගන්න ඕනේ එකක් කිව්වම ඔය අනුසාරී. ඉතින් ඒක අහගෙන ඉවරලා හිටන් උන්වහන්සේ ගහක් මුලටලා ඉඳන් පිණ්ඩපාත කරන්න ඕනේ නැහැ ඊට වඩා හොඳයි මේ දුන්නු අවවාද පිළිපදින එක කියලා. ගහක් අසලටලා හිටන් බොහොම නිදහස් තැනක පහළ තැනක වාඩි වෙලා ඉඳන් ওই විදිහට බලනවා. මේ රූපස්කන්ධේ වේදනායිස්කන්ධේ සංඥායිස්කන්ධේ සංකාරයිස්කන්ධේ විඥානයිස්කන්ධේ අනිච්ච වෙන හැටි දුක්ඛ වෙන හැටි අනාත්ම වෙන හැටි කල්පනා කරමින් ওই විදිහට මේ භාවනාව කරගෙන යනවා. ඔහොම කරනකොට සරියුත් හාමුදුරුව තමයි මේ රාහුල හාමුදුරන්ට උපදෙස් දෙන්නේ. විශේෂයෙන් ඔය අවස්ථාව දැකලා හරියත් හාඳුරු රාහුල ආනාපාන සතිය බලන්න. රාහුල ආනාපාන සතිය බලන්න. ඔම කියලා වැඩියා. දැන් මේක වරද නැහැටි දන්නේ නැහැ. මොකක්ද කරන්න කියලා. ඊට පස්සේ හවස් හරි බුදුරයන් වහන්සේ හම් වෙන්න ගිහිලා මේ රාහුල හාමුදුරුව. ස්වාමීනි මහත්ඵල මහානිසංස වැඩින්න ආනාපාන සතිය බලන්නේ කොහොමද? ඔය ප්‍රශ්නේ ඇහුවා. මේ ප්‍රශ්නේ අහනකොට බුදුරයන් වහන්සේ උත්තර දෙන්න පටන් ගත්තේ අමුතුම ක්‍රමයකට. උන්වහන්සේ විවිධ ක්‍රමයක් පෙන්නනවා. රාහුල මේ ශාරීරියේ දිහා බලන් ඉසෙල්. මේ ශාරීරියේ තියෙන ධාතු මොනවද? මේකේ පටවි ධාතුව තියෙනවා. තද කොටසක්. ආපෝ ධාතුවක් තියෙනවා. ඉතලා පින්නුවේ මේ ශාරීරියේ මෙහෙ වටවිලා තියෙන ශාරීරියේ කෙස් ලොම් නියද සම්මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු මේ ආදි වශයෙන් කියලා මේ 32 කුණු කොටස් 32කින් පිරලා හැදිලා තියෙන්නේ. මේක හොතර මෙනෙහි කරන්න. දැන් ඇහුවේ මොකද්ද? මහත්ඵල මහානිසංස ලැබෙන්න ආනාපාන සතිය වඩන්නේ කොහොමද කියලා පණ්ඩිත උත්තරේ බුදුරන් වහන්සේ මේ දෙන්නේ රාහුල හාමුදුරුවන්ට. ඉස්සෙල්ලා වදුනේ දෙදිස් කුණුව කොටාසේ බලන්න මේ ශාරීරිය. ඒකෙන් හැදිලා තියෙන හැටි. ඊට පස්සේ බලන්න මේ කොටස් වල ධාතු හතරට වින් කරලා මේ ශාරීරිය. මේ ශාරීරියේ ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන මේ ධාතු හතර තියෙනවා. මෙන්න මේක විග්‍රහ කරලා බලන්න. රාහුල මේ ශාරීරියට බාහිරින් අරගන්නවා පඨවි ධාතු. කනබොන ආහාර ආදීන් ගන්නවා. ඒ ගත්තට පස්සේ මොකද කරන්නේ? ඒකේ සත්වයක් නෙමෙයි ගත්තේ. පුද්ගලයෙක් නෙමෙයි ගත්තේ. ජීවියෙක් නෙමෙයි ගත්තේ. ආපෝ ධාතුව කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඔය කලබුණ ආහාර වල තියෙන කළු ගතියෙන් තද ගතියෙන් තියෙන කොටස. ඕක මේ ශාරීරියට ගත්තා. දැන් ඒක ශාරීරියට උරා ගත්තා. ඉතින් ශාරීරියට ගත්තේ ඒ ටිකනම් ජීවියෙක් ගත්තේත් නැත්නම්. දැන් සත්වේ පුද්ගලයෙක් ගත්තේත් නැත්නම්. ගත්තේ පටවි ධාතුව නම්. ඒක මේ ශාරීරියේ කොටස තියෙන්නේ ඉතුරුලා තියෙන පටවි ධාතුව. ඉන් ගන්නියා මේකේ තියෙන්නේ නැහැ ආයිසරයක් යනවානේ ආපහු වාහිර ලෝකෙට. එන සත්වයේ ගියෙත් නැහැ, පුද්ගලයේ ගියෙත් නැහැ, ජීවියේ ගියෙත් නැහැ. මොකද්ද ගියේ? අර ගත જાතියේ පටවි ධාතුව මේ කයට අරගෙන මේකෙන් පිට කළා. එනනම් මේ පටවි ධාතුව කොතනකව සත්වයේ කුණාද කල්පනා කරලා බලන්න. බාහිර ලෝකෙදී විච පටවි ධාතුවමයි මේකද ගත්තේ. කන බොන ආහාර ආදී. ඒකමයි මේ ශාරීරියේ තද කුණස් හැටියට බලට තිබුණේ, කලුවට තිබුණේ. ඒකම තමයි අපතරවි වෙලා මේකෙන් ගැලවිලා ගියේ. ඒ වගේ ලෝකෙට එනම් සත්වයේ කාවිත් නැහැ, සත්වයේ මේකයින් ගියෙත් නැහැ. මේක ඇතුලේ තිබුණේ අර ගත්ත පටවි ධාතුව නම්. ඒකමයි මේකේ ක්‍රියාත්මකුනේ. ඒක සත්වයේ පුද්ගලයක් නෙමෙයි. එහෙනම් මුලාවටපත් වෙන්න එපා. මේකයි තියෙනවා දැක මේ මම කියලා මගේ කියලා හැවටෙන්න එපා. ඒ වගේම මේ බාහිර ලෝකේ ජලයේ තියෙනවා. ඒ ජලය මේකයිට ගන්නවා. මේකයි තියෙන ජලය බාහිර ලෝකෙන් ගත්ත එකමයි. ඊට පස්සේ මේකෙන් පිට වෙලා අපතලවි වශයෙන් මේ ජලය මේකයින් අහකට යනවා. එහෙනම් ජලය කියලා සත්වයේ ගත්තෙත් නැහැ. ඒ ගත් එකයි මේ කයි තිබුණේ. ඒක සත්වයක් නෙමෙයිනි, ජීවියෙක් නෙමෙයිනි. ඒ මේ කයින් පිටේ වෙලා ගිය ආපෝ ධාතුව දවේ මේ බාහිර ලෝකයේ වතුරමයි. ඒකට ගියා. එහෙනම් කොහේද එතන හිටියේ සත්වේ පුද්ගලයේ? මෙහෙම හිතලා කල්පනා කරන්න පුරුදු වෙන්න. මේ වගේ මේ බාහිර ලෝකේ වාතයේ තියෙනවා. ඒ වාතයේ සත්වේ පුද්ගලයේ ජීවියෙක් නෙමෙයි. ඒකමයි මේ ශරීරයේ හුස්ම අරගෙන මේ ගන්නෙ. ඒකමයි මේ ශරීරයේ එහෙම දුවන්නේ. ඊට පස්සේ ශරීරයෙන් මේක බැහැර වෙලා යනවා. එනම් බාහිර ජීවියෙක් නෙමෙයි, සත්වේ පුද්දිලි නෙමෙයි, වාතය කියන එක මේ ධාතුවක් විතරයි. ඒ වායෝ ධාතුව බාහිර තිබිලා මේකට අරගෙන මේක කැරකිලා වායු ධාතුව වශයෙන් පිට වෙලා ගියා මිසක් වායු ධාතුවේ සත්වේ හිටියද? හොඳට මෙනෙහි කළ බලන්න. ඉතින් ඒ වගේම ආපෝ, ඒ වගේම තේජෝ ධාතුව තියෙනවා. මේ උෂ්ණත්වයේ බාහිර ලෝකයේ උෂ්ණත්වයේ තියෙනවා. යම් යම් ආකාරයෙන් මේකයිට අදලා අරගෙන මේකෙත් උෂ්ණත්වයේ තියෙනවා. ඊට පස්සේ මේ උෂ්ණත්වයේ බාහිර ලෝකෙට පිට වෙලා යනවා. උෂ්ණත්වයේම ඇවිදිලා උෂ්ණත්වයේම ගියා මිසක් සත්වේ කාවිත් නැහැ, සත්වේ ගියෙත් නැහැ. එහෙනම් මේ කයේ තියෙන ආපෝ තේජෝ වායෝ පඨවි කියන හතර සත්වයක් නෙමෙයි, පුද්ගලයෙක් නෙමෙයි, ජීවියෙක් නෙමෙයි. ඔන්න ඔය ටික තමයි මේකෙ මේ පේන්න තියෙන්නේ. ඔන්න ඉදිරි මේ ධාතු හතර ගැන බලන්න. ඉතින් ඊළඟට පෙන්නනවා රාහුල ආපෝ භාවනා වඩන්න. අන්න බුදුරන් වහන්සේ පෙන්නපු ආපෝ භාවනාව අද හැංගිලා තියෙන්නේ. රාහුල හාමුදුරන්ට දේශනා කරන රාහුල ආපෝ භාවනා වඩන්න. කොහොමද? අද කියා තියෙනවා ඔය සුද්ධි මාර්ගගේ පොත්වල ආපෝ භාවනා වඩන හැටි. ජල බඳුනක් තියාගන්න ඉස්සරහෙන් හොඳ පහසු තැනකින් ගිහිලා ඉඳගෙන ජල සංඥාව හිතර අරගෙන ආපෝ ආපෝ කියලා හරි ජලයේ ජලයේ කියලා හරි මේක කිය කිය බලන්න. එතන පරිභාගෙන මිත්‍ය ජලයක් වාගේ වෙන්නේ යෝගාදී වශයෙන් විග්‍රහ කරලා තියෙන එක දෙහන් ලබන ක්‍රමයක් කියලා විග්‍රහ කරලා තියෙනවා. එහෙම එකක් නැත්නම් එහෙම එකක් තියෙනවා. ඒක අන්‍ය යෝගීන් කරපු දෙයක්. බුදුරජාන් වහන්සේ දුන්න භාවනාව. ඒක බුදුරන් වහන්සේ දුන්න හැටි අහලා බලන්න රාහුල හාමුදුරුවෝ ලිව්ව විස්තරේ හොඳට තියෙනවා. අන්න එතන තියෙනවා කොහොමද මේ ආපෝ භාවනාව වඩන හැටි. රාහුල මේ ජලයේ තියෙනවා. ඔය ඇලදොල ගංගාවලත් ගලන්නේ. මිනිස්සේ මොකද කරන්නේ? තමන්ගේ තියෙන ජරාවල්, කුණු ගොඩවල්, ඇඳුම් වල තියෙන කුණු ඔක්කොම ওই ජලයේ ගියා හොදනවා. හොද හොද මිරිකලා සුද්ධ කරනවා. නා ගන්නවා. ඔක්කොම කර ගන්නවා. අපද්‍රව්‍ය හොදනවා ඔක්කොම. ජලයේ කම්පා වෙන්නේ නැහෙනි. ඒ ලෝක සත්‍යයගේ එවදු කටයුතු කර ජලයේ නිහලව ඉන්නවා ඒ කටයුතු කර ගන්නවා. හැබැයි බොර කළා ඔක්කොම කළා නාගේ ජරාව හොදලා ගියාට ජලයේ පොඩ්ඩක්වත් ඔවා තියාගන්නේ නැහැ. ඒ ඔක්කොම තැන්පත් කළා ඉවත් කරනවා. ජලයේ පිරිසිදුන ස්වභාවය ඒකයි ජලයේ ස්වභාවය. එහෙනම් හිතාගන්න මමත් හරියට ජලයේ වාගේ ජීවත් වෙනවා. මමත් මේ සමාජයේ ජලයේ වාගේ ඉන්නේ. මොකක් නිසාද? විවිධාකාර පුද්ගලයෝ මට දොස් කියන්න පුළුවන්. අපවාද කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් කිලිටි මානසිකත්වයෙන් මාහා වෙන්න එන්නත් පුළුවන්. මගේ මොන හරි අවවාදයක් අනුශාසනාවක් ගන්න. ඒ එනකොට නොයෙක් අවස්ථාවල මට තර්ජනය කරන්නත් පුළුවන්. එහෙම මොනවා හරි කෙරුවත් ඒ කිලිටි එකක්වත් මම බාර ගන්නෑ. මගේ මනස පැහැපත් වශයෙන් තියන පෑදිච්ච ජලය වාගේ තියාගන්නවා. විනීත පේන විදිහට. මම ඒ අයගේ ඔක්කොම සුද්ධ කරුවාම ජලයෙන් සුද්ධ වෙලා යන මනුස්සයා වාගේ එයාට යථාර්ථය විග්‍රහ කරලා දීලා එයාගේ චිත්ත ප්‍රසාදය ඇති කරවලා එයාට සුද්ධ කරන විදිහේ ක්‍රියාමාර්ගයක් මම අනුගමනය කරනවා. මෙන්න මේ ක්‍රමෙන් ලෝකයට යහපතක් කරමින් තමන් කුණු බාර ගන්න නැතුව ජලය වාගේ ජීවත් වෙන්න. රාහුල මෙන්න මේකට කියනවා ආපෝ භාවනාව. අහන්නවත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආපෝ භාවනාව මොන හොදේද අපිට පෙන්වන්න තියෙන ත්‍රිපිටකයේ තියෙනවා. කියා දුන්නේ කවුද? අන්න ඒකයි හැඟවුණු දහම් කියන්නේ. පැහැදිලිව තියෙන විග්දාමාන කරලා ලෝකයට කියන්නේ නැති එකේ වරද. ඉතින් පටවි පටවි කියගේ ඉන්න කෙනා ගල් ගෙඩියක් අර මැටි ගුලියක් හදලා ඉස්සරහන් තියාගෙන ඕක දිහා බලන්නේ ඔහොම එකක් කියනවා මිස බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකක්ද? රාහුල පටවි භාවනාව වඩන්න. ඒ කොහොමද වඩන්නේ? රාහුල මේ මිනිස්සු මේ මහ පොළොවට කෙල ගහනවා. මල මුත්‍රා කරනවා. ජරාව දානවා. මහ පොළොව කම්පා වෙනවද? තරහ වෙනවද? ඒ මිනිස්සු එක්කලා. එහෙම එකක් මහ පොළොවේ නැහැ. හැබැයි දානේව එහෙම කුණු ගුරුවා තියාගන්නේ නැහැ. ඔය ඔක්කොම දිරලා නැවත ගස් කොළන් වලට පෝර කරලා. ඒ තත්ත්වය තුලින් ගස් කොළන් පෝෂණය වෙලා නැවත ඵල දරලා මිනිසුන් හොඳ ඵලදායක කියලා දෙනවා. අර ජරාව ඔක්කොම බාර ගන්නවා. හැබැයි මහ පොළොව ගඳ ගහවා තියාගන්නේ. ඔය දිරලා පෝර කරලා නැවත පෝෂණය කරලා පහු දෙනවා. හරියට තමන් සිතාගන්න මමත් මේ මහ පොළොව වගේ ජීවත් වෙනවා. මේ මහ පොළොවට කොච්චර ගැස්සුවත් හැප්පුවත් මොනවා කළා ජරාව දැම්ම කම්පා වෙන්නේ නැතුව වගේ මට නොඑක ආකාරයේ නිന്ദා අපහාස ගැරහුම් වෙන්න පුළුවන්. මං එහෙකින්ම කම්පා වෙන්නේ. ඒවා දාලා ඒ පුදුසුගේ දූෂිතාවෙන් තියනවා නම් අසහනකාරී මානසිකත්වයෙන් පෙළෙනවා නම් මම සහනදායි මාධ්‍ය පෝෂණය මේකයි කියලා ධර්මානුකූලව පෙන්නලා ලෝකෙට යහපත් ඵලයක් ගෙනත් දෙනවා වගේ ඒවාම යහපත් පැත්තට හරවන ලෝකෙට යහපතක් දෙනවා ආදර්ශින් ජීවත් වෙනවා. මෙන්න මේ විදිහේ රාහුල පටවි භාවනාව වඩන්න. මේ ආර්ය විනය පටවි භාවනාව, ආපෝ භාවනාව. ওই විදිහටම වායෝ භාවනාව, තේජෝ භාවනාව කියන ආපෝ තේජෝ වායෝ පටවි කියන මෙන්න මේ හතර භාවනාව ඔය ක්‍රමයට පෙන්නනවා. රාහුල හුලඟ වාගේ ජීවත් වෙන්නේ වාතයේ වාගේ. මොකද වායෝ භාවනාව වඩන්න හැටි මේ ආර්ය විනය. රාහුල මේ වායෝ භාවනාව වඩන්න. කොහොමද වායෝ භාවනාව වඩන්නේ? වායුව හරි සැහැල්ලුයි. ඔතනකවත් හිර වෙලා තද වෙලා පොළොවට තිරපන්නේ නැහැ. අන්නේ වායුවේ ස්වභාවය ගන්න. නිදහසේ ඉඳ කොතනකවත් හිර වෙන්න බැඳෙන්න යන්න එපා. ඒ වගේම මේ වායුව වාගේ කිසිම වර්ණයක් නැතුව එක එක ආකාර ගන්නේ නැතුව නිදහස් වෙලා ඉන්න. විවර්ණව ඉන්න. ඒ වගේම වායුවේ ස්වභාවයක් තියෙනවා. ඕන ගඳ ගහන දෙයක් තියෙනවා. එතන ගඳ ගස්ස ගස්ස තියා ඉන්නේ මේ කරයි යනවා. සුල ගහ වාගෙන යනකොට ඒවත් එක යනවා. ගිහිලක් යම් යම් තැනකදී ඒක සුද්ධ කරලා දානවා මිසක් වායුව ගඳ තියාගෙන ඉන්නේ නැහැ. ඒ වගේ වායුවේ ස්වභාවය ඒකයි. සුවඳ හැමතැනම ගෙනියනවා. ඒ වගේ සුචාරිත සුවඳ ගෙනියන විදිහට කටයුතු කරන්න. වායුව වාගේ ජීවත් වෙන්න සැහැල්ලු. මෙන්න මෙහෙම ගන්නකොට මේ ආරි විනය වායෝ භාවනාව ඕකයි. රාහුල තේජෝ භාවනාව වඩන්න. කොහොම තේජෝ භාවනාව වඩන්නේ? මේ ලෝකේ ඕන ජරාවක් කුණු ගුලක් දවල දානවා, පුච්චල දානවා. ඒ දවල අලු කරලා දානවා. ආයි ගඳ තියාගන්නෙත් නැහැ. අපවිත්‍ර දෙයක් තියාගන්නෙත් නැහැ. කොච්චර දැම්මා ජරා ගුලක් පුච්චල දානවා වගේ ප්‍රඥා නැමති ගින්න නගන්න. මේ ප්‍රඥාව නගලා ලෝකේ තිබෙන්නා වූ කෙලෙස් කසල දවන්න පුච්චන්න. මෙන්න මේ ක්‍රමයේ ජීවත් වෙන්න මේකට කියනවා මේ ආර්ය විනී තේජෝ භාවනාව. සාහුල මෙන්න මේ විදිහට භාවනා කරන්න. දැන් මේ මොකද ඇහුවේ? මහත්ඵල මහානිසංස ලැබෙන්න ආනාපාන හතිය වලන්නේ කොහොමද කියලා මේ අහගෙන ආපරේ උත්තරේ බුදුරන් වහන්සේ දෙන්නේ. මෙන්න මේ ක්‍රමයට දීලා පෙන්නනවා. සාහුල මෙන්න මේ ක්‍රමයට මේ භාවනා වලන්න ඕනේ. ඔන්න ඕක තමයි පළමුවෙම දුන්නේ භාවනා වල නැහැ. ඊට පස්සේ දුන ආරණ්‍ය රුක්මුල් ශුන්‍යාගාරයට ගිහිල්ලා අර ආරණ්‍ය ගතවා රුක්මුල ගතවා ශුන්‍යාගාර ගතවා නිසීදති පල්ලංකම් ඉතින් ආදිවාසීන් උජුං කායන් ආභුජිත්වා ආදිවාසීන් විග්‍රහ කරලා දුන්නා ඉතින් වල නැහැ. දැන් ඔය කිව්ව කාරණා ටික තමයි මේ භාවනාවට අවශ්‍ය. දැන් ඔය ටික ගත්තට පස්සේ මනස කොච්චර සැහැල්ලුද? ගත කොච්චර ඊට අනුකූලද? මෙන්න මේ ආකාරයෙන් මෙනෙහි කරලා එකතැනක ඉඳලා අර තියෙන දාහ ගති තිබිච්ච දැන් පිට වෙලා යන්න මේක තියෙන්න බෑ. මොකද මනස චිත්ත ප්‍රවාසවලයි. යහපත් පැත්ත විහිදව මනසට අනුකූල කයක් හැදෙන්න ඕනේ. එහෙනම් කයි තිබෙන අසහනකාරී මානසිකත්වේ නිසා හටගත කායිකත්වේ දැන් මේක පිළිනව ඉන්න බෑ. මේක මහන්සි අයින් කරන්න ඕනේ. අන්න අයින් කිරීමේදී සුසුම් හෙලන ක්‍රමෙන් එක්තරා සුළු වේලාවක් හරි යොඩිය කරගෙන යනකොට මානසිකත්වේ ප්‍රවාසවල නම් ප්‍රවාසවලත් අනුකූල කායිකත්වයේ ගොඩනැගෙමින් අර විස ඔක්කොම අයින් කරන්න. අයින් කළා ගියාට පස්සේ සුද්ධ වුණාම ධ්‍යාන සමාපත්තිය ඔක්කොම නැగిලා එනවා. ඉතින් ඔය ක්‍රමයට භාවනා වැඩෙන්න ඕනේ. ඕක තමයි මහත්ඵල මහානිසංස ලැබෙන විදිහට කරන භාවනා. ඉතින් ඔය එකක්වත් මුල ටික කරන්න නැතුව හුස්ම ගන්න හැටි අරන හැටි විතරක් අහගෙන කොහට හරිලා ඉඳගෙන ඒ වැඩේ කර කර ඉන්නවා. මොකද ඇරෙන්නේ සුද්ධ වෙන්නේ කොහෙද? කොහොම මුල සුද්ධ කළා? මහ කැලෑවක් තියෙනවා. වපුරන්න කිව්වහම මහ කැලෑවට ගිහිල්ලා වී වපුරලා එනවා. හම්බ වෙයි. එක ගහක්වත් හැදෙයි. එහෙනම් ඒ කැලේ කපලා සුද්ධ කරලා ඔක්කොම කරලා ගල් වැටි දාලා වැඳලා අර තියෙන දල ඉපල් ඔක්කොම අයින් කරලා සුද්ධ කරලා පොළොව කොටලා සකස් කරලා වතුර හරවලා මේ ආදි වශයෙන් කුඹුරක් හරි හේනක් හරි හදලා වෙලා ඉතින් දාන්නේ වැපිරුව. එතන හොඳ හස්සයන් ලකෙන්නේ. අන්න ඒ වගේ මේ අවස්ථාවේදී කරගන්න ක්‍රමයක් බුදුරන් වහන්සේ දේශනා කළා මූලික වශයෙන්. අන්න ඒ ටික නොකර මහත්ඵල මහානිසංස ලැබෙන ආනාපාන සති වලන්නේ කියලා තව ක්‍රමයක් දුන්නේ නැහැ. ඔකයි දුන්න ක්‍රමී. ඒ දීප ක්‍රමවේදයක් තියෙනවා. ඊට පස්සේ බුදුරණන් වහන්සේ දේශනා කරනවා රාහුල ඔබ යම්කිසි ආකාරයකින් හිතන හිතවිලි තිබුණාද හිතලා බලන්න මොනවද අද හිතුවේ කියපු වචන ගැන හිතලා බලන්න අද මම මොනවද කතා කළේ කරපු වැඩ ගැන හිතලා බලන්න මොනවද අද ක්‍රියාත්මක වුණේ ක්‍රියා කළේ ඒවෙන් කීයක් රාග දේශ මෝහ ආදී පවිතු වැඩවලටමයි යෙදුණාද ඒවට එහෙම රුකුල් වුණාද නැන්න රාගක්ෂේත දේශක්ෂේත මෝහක්ෂේත මොනවද හේතු වුණාද ඔය දෙක වෙන් කළා බලන්න. රාගීත දේශයට මොහිත හේතු වෙන හිතවිලි ක්‍රියාවෙන් ආවනම් අදිෂ්ඨානය කරගන්න මීට පස්සේ වැඩි ඉඩ දෙන්නේ මනස සිහියෙන් ඉඳලා ඒ ටික අයින් කරනවා. රාගක්ෂේත දේශක්ෂේත මොහක්ෂේත හේතුනි යම් හිතවිල්ලක් ක්‍රියාවක් කතාවක් නැගුණාද යලි යලිත් ඇසුරු කරනවා. මෙන්න මේ ක්‍රමවේදය ගන්න. රාහුල අතීතයේ යම් ශ්‍රමණ කෙනෙක් හිතවිලි පිරිසිදු කරා නම් ඔය ක්‍රමෙන් මිසක් වෙන ක්‍රමයකින් නෙවෙයි. මතු අනාගතයේදී යම් කෙනෙක් සිතවිලි ඒ වගේ සිතවිලි තරක් නෙවෙයි සිතවිලි ක්‍රියාවෙන් පිරිසිදු කරා නම් ඔය ක්‍රමෙන් මිසක් වෙන ක්‍රමයකින් නෙවෙයි. මතු අනාගතයේදී මේ ශාසනයේ යම් කෙනෙක් සිතවිලි ක්‍රියාවෙන් පිරිසිදු කරනවා නම් ඔය ක්‍රමෙන්මයි වෙන ක්‍රමයක් නැහැ. රාහුල මේ දැන් මේ කාලෙත් යම් කෙනෙක් සිතවිලි ක්‍රියාවෙන් පිරිසිදු කරලා සුද්ධ කරගන්නවා නම් ඔන්නෝකයි ක්‍රමී වෙන ක්‍රමයකින් නෙවෙයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ මෙච්චර පැහැදිලිව අපිට සුද්ධ වෙන ක්‍රමවේදී පෙන්ලා තියෙනවා. අපි ඒක අනුගමනය කරන්න තුව විවිධ ක්‍රම වලින් හොයනවා. කර්මස්ථානයක් දෙන්න බැරි මට සුද්ධ වෙන්නේ. ඔය තියෙන කර්මස්ථානේ තමයි බුදුරන් වහන්සේ දීලා තියෙන්නේ. කාගින්වත් ඊළඟ ටිකක් ඕකේ තියෙනවද? දැන් සිහිනුවණින් දැනගෙන යථාර්ථය දැනගෙන මීට අනුකූල ලෝක ස්වභාවය මේකයි, කයේ ස්වභාවය මේකයි, යුතුයකම කියන්නේ මේකයි, ලෝකෙට ඉටකල විදිහ යහපත මේකයි, චිත්ත පාරිශුද්ධිය ලබන්නේ මෙහෙමයි, හිතීලි ක්‍රියාවෙන් පිරිසිදු කරන්නේ මෙහෙමයි. ඔන්න ඔය ටිකේ තේරුම් වලින් කටයුතු කරපුවාම වෙනවා. අතීතයේ යම් ශ්‍රමණ කෙනෙක් හිතීලි ක්‍රියාවෙන් පිරිසිදු කරගත්තා නම් ඔය ක්‍රමෙමයි වෙන ක්‍රමයකින් නෙමෙයි. මතු අනාගතයේ යම් කෙනෙක් සිතවිලි ක්‍රියාවෙන් පිරිසිදු කරන ඔය ක්‍රමෙමයි වෙන ක්‍රමයකින් නෙමෙයි. වැදගත්දී වෙන ක්‍රමයකින් නෙමෙයි කියන එක. එන ඕකමයි ක්‍රමී. දැන් මේ වර්තමානයේ යම් කෙනෙක් සිතවිලි ක්‍රියාවෙන් පිරිසිදු කරනවා නම් ඔය ක්‍රමෙමයි වෙන ක්‍රමයකින් නෙමෙයි. එන කාටවත් කිලෝ කරගන්න බෑ. Taman සුද්ධත්ව කරගත්තාම මෙන්න මේකට කියනවා ආනාපාන සති භාවනාව හරියට පූර්ණයි. මහත්ඵල මහානිසංස ලැබෙන භාවනාව වෙන්නේ එතකොට. ඕකෙන් එකක් විතරක් අරගෙන තැනකට ලයිට් එක හුස්ම ගන්නවා, අරිනවා ගන්නවා, අරිනවා ඇද්දක පියන් හිටියද ඔය වැඩේ කරින්නේ නෑ. අර කිව්ව ටික ඔක්කොමත් ඇල කළොත් මෙච්චර කල් කරලා ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැති හේතුව එන හරියට කිව්ව විදිහට කළොත් අදත් ප්‍රතිඵල කිසිම අඩුපාඩුවක් නැහැ තියෙනවා. නමුත් ඕක බාර ගන්න කැමති නැත්නම් කරන්න දෙයක් උත් නැහැ. කොච්චර වැඩුවත් වැඩින්නේ නැහැ. වැඩෙන්නම් ඔය ක්‍රමයේ තියෙන්න ඕන. තවද ආර්ය මෛත්‍රී භාවනාව වැඩිමෙන් අනතුරුව කර්මස්ථාන වඩා යම් කිසි හිත ඒකාග්‍රතාවයකට පත් වූ විට එසේ ආනාපාන සතිය වැඩිය යුතුද කියලා යහන්නේ. ඉතින් ඒකම තමයි ක්‍රමේ. ඉතින් කරගෙන කරගෙන ගියාම අන්තිම ටික සුද්ධ කරන්න ඔය හුස්ම ගැනීම හැරීම අවශ්‍යයි. ඒක නමුත් ඒකට සීමා කරන්න එපා ආනාපාන සතිය කියලා. අර මූලික වශයෙන් පෙන්නුවෙත් මොකද්ද? අර ආරේ මෛත්‍රී වැඩි මාදී සිද්ධ කරන්නේ රාගක් සේත, ද්වේෂක් සේත, මෝහක් සේත හේතු වෙන ඒකේ ගැළපෙන හිතවිලි ක්‍රියාවෙන් පරිහරණය කරමින් ලෝකයට අප්‍රමාණ මෙත්හිත වලමින් තමන්ගේ ගුණ අවිට සාධාරණයට මේ ආශිර්වාදයෙන් පුණ්‍ය ශක්තිය වන්දි ගෙවමින් මෙතේ සුද්ධ කරන එකයි ඔය කරන්නේ. ඒ වහෙම කරගත්තට පස්සේ අර මානසිකත්ව චිත්ත ප්‍රවෝධය ආවට පස්සේ කායික අපහසුතාවය ඉදිරි කරගන්න විවේකින් ඔය ටික කර්මස්ථානයේ වැඩලා භාවනාව කරලා ඕක කරපුවාම වැඩෙනවා. ඉතින් තමන්ට අමුතුවෙන් කියන්න ඕනේ ඊට පස්සේ ඔතන වැඩනොත් එහෙම නවානුපූර සමාපත්තිය දෙනකම්මත් වළන්න පුළුවන්. මේ කාලේ එහෙම වැය කියලා හිතන්න එපා. මේ කාලේ පුළුවන් සාධික වශයෙන් එඳා එහෙම බැරි කමක් නැහැ. මේ කාලේ වැය කිව්වොත් එහෙම මාන් මුලික බොරුවක්. මේ කාලේ ඒක ඔක්කොම කර හැකි. එතන කරන්න පුළුවන් උත්සාහ කළ වඬ කිව්ව ක්‍රමානුකූලව වෙනස් කරන්නේ නැතුව තමයි යන්නේ කරන කියන කතා කරන කතා නොකරන වඩ පිට වළන හැම ඉරියව්වක් පාසාම නිතර පුරුදු කරගන්න ඕනේ. රාගයට, ද්වේෂයට, මෝහයට හේතු වෙනවාද කියලා විශේෂයෙන්ම ගිහිවතේ ඉන්නවනම් ලෝභයට, ද්වේෂයට, මෝහයට හේතු වෙනවාද කියලා ඉස්සලා ගන්න ඕනේ. ඒක වැරදි කාමයේ හේතු වෙනවා කියලා වයින් කරන්න ඕනේ. පිහිටි යම් කිසි ස්වභාවයක් බෞද්ධයෙක් වශයෙන් ඉන්න කාලයේදී ඒ ඇයිද තියෙනවා කාම ලෝකේ ජීවත් වෙන කාලය. ඒ කාලයේදී ඒක බාධාවක් වෙලා නැහැ මේ ආරි මාර්ගයේ පූර්ණිය කරගන්න. පූර්ණ වෙනකොට ඒක අත්හැරලා යයි. ඕනේ නැහැ වැඩක් නැති හරියන්නේ නැති දෙයක් කියලා අත්හැරලා යන අවස්ථාවක් ඉයි. ඒ අවස්ථාවට ඉනකන් ඒකට බාධකයක් නැතුව එතෙන්ට ඉනකන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණිය කරනවා. කාම මිත්‍යාචාරී වීම වෙලා හටිතු කරගත්තා. එහෙනම් පෞල් ජීවිත අවුල් කරගන්න එපා බෞද්ධය වෙලා. මේවා කියා දෙන්නේ නැත්නම් තමාලට කොහොම හරි ඉක්මන් කරලා රහත් වෙන්න ඕනේ කියලා ඉතින් අර මේ ගිහිවතේ මිදගෙන වෙලා හිටන් අර පෞල් ජීවිත අවුල් කරගන්න. අන්තිමට බලනකොට වෙන රහත් වීමකුත් නැහැ. මාර්ගයේ තේරුම් ගත්තෙත් නැහැ. අතරමං වෙනවා. ඒ වගේ දේවල් කරගන්න එපා බුදුරණන් වහන්සේ කොතනකවත් පෙන්නලා නැහැ. මේ ගිහි ජීවිතය තුළ මාර්ගඵල ලබා ගැනීමට ඒකාන්තයෙන්ම මේ කාම ජීවිතය අයින් කරන්න ඕනේ කියලා එහෙමක පෙන්වෙන්නේ නැහැ. කාම මිත්‍යාචාරයෙන් අයින් කියන කෙනේ පැහැදිලිව පෙන්වෙනවා. ඒ වගේ ආර්ය මාර්ගයේ පූර්ණ කියන උපරිමයට ඔය කාමයන්ගේ තියෙන්න ආව අවෙද නිහිච බව ඒක පෙන්නලා ඒවෙන් ඉවත් වෙන්න මාගේ පෙන්වනවා. ඒක ඒ පැවිදි අය. ඒතර ගිහි අය පෙන්වෙන්නේ අර කාම මිත්‍යාචාරයෙන් ගිලා කටයුතු කරගන්න. සෝවාන් සකෘදාගාමී ඉඳලා පුළුවන් අනාගාමී ඵලයටපත් වෙන්න කාම බලාපොරොත්තු අත්හැරලා ඉතින් එතෙන්ට යනකම් කලබල වෙන්න එපා. සෝවාන් සකෘදාගාමී වෙනවා කියන්නේ සෙල්ලමක් නෙමෙයි. එතෙන්ට ආවා කියන්නේ රෝම වැදගත් දෙයක්. ආයි සංසාර ගමනේ අංශු මාත්‍රිය ඉතුරු වෙන්නේ ඔක්කොම ඉවර කරලා ඉවරයි ඒතකොට. එතෙන්ට එනකොට. එච්චර දෙයක් කරගන්න පුළුවන් නම් ගිහි වතේ ඉන්නේ ලොකු දෙයක්. ඉති කරදරයක් නැතුව. ඉතින් ඔතෙන්ට එන්නේ හදාගත්තා නම් හුඟක් වැදගත්. මොකද අද වෙනකොට හුඟා අඳුරනේ මේ අපි කොච්චර කිව්වත් මේ පැවිදි ජීවිත ගත කරන අයතරේ හරි අමාරුයි. ඔච්චර සුද්ධ වෙලා කටයුතු කරන්න ගිහි වතේ ඉන්න ඇත්තේ පහසුව නැහැ. පහසුම දෙන මෙතන තමයි. නමුත් කොළපා විහිළු කරනකොට ඇඟිල්ලෙන් ඇල්ල යනකොට කොහොමද කරන්නේ ඔය? ධර්මානුකූලව වැඩ කරන්න හදන මොකද මම පුඹාගෙන ඉන්නේ? රොබ්බාගෙන ඉන්නේ මොකද? ওই જાතියව විහිළු වල කතාවට කොළපොඩ අහනවා ඉතින් ඔවා නෑ කියන්න බෑ ඉතින් මම විචේනය කරනවා කියලා කියයි. ස්වාමීන් වහන්සේ විචේනය කරනවා නෙමෙයි. නමුත් ඒ කවුරුන්වත් එහෙම කරන්න තැනක නම් බෑ. නොකරන තැනක් තියනවා හොඳයි. ඒකයි කියන්නේ. මේ ගිහි ජීවිතේ නේකොට තමන්ගේ ගියක් හදාගෙන හරි පැලක් හදාගෙන හරි කමන්නේ. කුටියක් හදාගෙන හරි කමන්නේ. තමන්ට තමන්ගේ වැඩි කරගන්න පුළුවන් නේ කවුරුවත් එපා කියන්නේ නෑ. මොකද මම හොටල කරන්න කියලා අහන්න කෙනෙක් නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවතල සම්මිය ප්‍රයෝගෙන් හරි දෙවි කියලා ෆන්ඩල් දාලා තමයි වැඩි කරගන්න පුළුවන්. ඒක කරන්න බෑනේ හාමුදුරුවෝ අතර සම්මතයක් තියෙනවා. ලොකු හාමුදුරුවෝ ඇවිල්ලා කියවට එහෙමයි හාමුදුරුවනේ කියලා වැඳලා ඔළුව පාත් කරලා ඉන්න කියලා ඉන්න. ඊට ගරු කරලා හිටන් කියන එක කරන්න. ඕක නෙමෙයි. අන්න හරි හැම තනකොළ ටික ගලෝ පිය ගිහිල්ලා. පොඩි හාමුදුරුවෝ ඒක කරන්න ඕනේ. අය භාවනා කරලා ඉන්න බෑ. ඒව කරන්න දෙයක් නෑ. නායක හාමුදුරන්ට විරුද්ධව කතා කරන්න බෑ. නීති. සංඝ සම්මත නීති. ඉතින් ওই නීති එකක් වත් නැහැ. මේ ගිහිවතේ ඉන්න ඇයි තමන්ගේ පරිදි තමන් වැඩි කරගන්න පුළුවන්. උඹලා පල්ලයන් උඹලගේ වැඩක් බලා කියලාද මං අසරෙ එන්න එපා. මම මේ මගේ වැඩි කරන් ඉඳ දීපල්. එන්නේ තමන්ට කරගන්න පුළුවන්. ඒ හැඟීමත් ඒ හිමිකමත් නැහැ. අද වෙනකොට එහෙම වෙහිලා තියෙන වෙහිමත් තියෙනවා. ඒකයි කියන්නේ. හරි අමාරු මේවායි කාලෙක පැවිදි ජීවිත ගත කරන අය ඒ වගේ උත්තරී හම්බ වුණොත් හොඳයි. හම්බෙලා එහෙම කටයුතු කරගත්තොත්. නමුත් ඒ ඉන්නේ ස්ථානේ 100%ක්ම එහෙම ඉන්නේ නැයි කොහෙන් හොයන්නද? ඒකයි කාරණේ. ඉතින් ඒ නිසා මේ පුළුවන් තරම් ගිහිවතෙන් ඉඳගෙන ආයුධ උපරිමයට යන්න බලන්න. ඊට පස්සේ පුළුවන් ලැබෙන අවස්ථාවක මොනවා හරි තමගේ යුතුකම් පිට කරලා හැමදේ විරුණාම ඉන් එහාට අවස්ථාව ලබා ගත්තොත් කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. පැවිදි ජීවිතේ කරදරයක් එන්නේ නැහැ. තමන්ලා පහසුයි එතකොට. එදෙන්නපත් නොවි පැවිදි ජීවිතේ ඔක්කොම කරගන්න ගියොත් නම් හම්බෙන්නේ නැහැ. ලේසි වැඩක් නෙමෙයි.